ಅಂತ್ಯನಾಧಿಪತ್ಯ.
ಗಾರು ಕಥಾನಾಯಕತುಮನಿ ಫಲಮು ಎಂಬ ಈ ರಾತ್ರಿಯೇ ಮೇ ಆಯವ್ಯಯ ದೇವನಿಕೀಯ ವೀಮ ಸಮ್ಮತ ವೀಮ ಮೈ ಸತುರ ಪ್ರಕಾಶ ಕರ್ಣ ವಿಶೇಷೆಮ್ಮ ಏ ಸಂಧ ಚಂದೆದುಣ್ಣ ಏ ಮಂತ್ರಿ ಸಂಖ್ಯಾ ವಿಕಸಿಯ ವಿಸಿದ ಏ ಆಯ್ಟ ಮಂಗ್ ವಿಶೇಷೆಮ್ಮ ಈ ಸ್ತುತಿವಂತವೇನೋ ಅಪಿರ ದುಣ್ಣ ಸಹಯೋಗ ಏಗನ್ನ ಕಿಸಿಮ ಮಗಿತಾನೆ ಶಕ್ತಿಯನ್ ತಮ್ಮಾಯಿ ಅಪಿ ಇದಿರಿಯಟ ಯನ್ನೆ ಅಪಿಟ ವಿರುದ್ಧವ ಚಾಂದೆದುಣ್ಣ ಹೆತ್ತ ಹತ ಮಂಗ್ ಏ ಆಯ್ಟತ್ ವಿಶ್ವಾಸ ಏ ಆಯ್ಟತ್ ಈ ಸ್ತುತಿ ಕರ್ಣೋ ಮತ್ತೆ ಏ ಆಯ್ ಪೆಣ್ಣುವ ಏ ಆಯ್ಟ ಮೇ ಸಭಾವೆ ಸಹಯೋಗ ನೇ ಕೀಲ ಪಾಲಕಿಯಂಟ ವಿರುದ್ಧ ತೀಂತು ಗಣ ಪುಲು ಅಂಕೆ ಏ ಮಂಗ್ ಏ ಕ್ಯಾತಿ ಕರಿ ಮಟ ವಿರುದ್ಧ ಎನ್ನ ಪ್ರಜಾತಂತ್ರವಾದ ಶಕ್ತಿ ಮತ್ ಕಲ್ಲ ತೀನ ಅಡುಗಾನೆ ಮೇ ಮೇ ವ್ಯಾಯ ಸೇಟ ಅಪಿಟ ಪಕ್ಷವ ಚಂದಿದ್ದೇನೆ ರಾಜಪಕ್ಷ ಯಾಕೆ ಬಲಾಗಣಿ ಏಕೈ ತುಂಬ ಬಲಾಗಣಿ
ಜನಾಧಿಪತಿ
ಮಟ ಕಥಾ ಕಂದೆ ತುಂಬ ಮೇ ಜನಾಧಿ ಹಿಟಪು ಜನಾಧಿಪತಿ ನೀತಿಜ್ಞೆ ಯಾಕೆ ಬೇಟ ಕಟ್ಟು ಬಲಾಗಣಿ ಮೀಟ ಇಸ್ರೆ ನಡುಕೆ ಇಲ್ಲ ಪುರುದುನಿ ಉಸಾವಿಯಟ ಅನ್ನ ಅಪಿ ಕೌರಹಾರಿ ನಿದೋಸ್ ಅಪಿ ನಿದೋಸ್ಕರ ನತ್ತಂಗ್ ಅಪಿ ಮೇ ಏ ಪ್ರಜಾತಂತ್ರವಾದಿ ಅಪಿ ಮೇ ನಟೆ ಅತಿ ಕಲ್ಲ ತಿನ್ನು ತಿನ್ ದಂಗ್ ಕೊಹಮದಿ ಕ್ಯಾನ ಭಯ ಕಿಲ್ಲ ಚಂದ ಕಟ ಅಪಿ ಒಂದ್ ಚಂದೆ ಪಾವತ್ತನೋ ಜನಾಧಿಪತಿ ಚಂದೆ ಆಯ್ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಚಂದೆ ಆಯ್ ದೆಕಮ ಪಾವತ್ತನ ಏನ ಅವರುದ್ದೆ ಏಕಪ್ಪ ತಲ್ದ ಅನ್ನ ಇಟ ಪಶ್ಚ ಅವರುದ್ದೆ ಅಪಿಟ ಪೂರ್ವಂ ಪಲಾತ್ ಸಭಾವೈ ಪಲಾತ್ ಪಾಲನೆ ಒಕ್ಕಮ ಕರನ್ನ ಕಿಸಿಮ ಪ್ರಶ್ನೆ ಅನ್ನ ಏ ಏಟಿಗ ಕರನ್ನ ಎತ್ತರೈತಿಯನ್ನೇ ಮಾಮ ವಿಶೇಷ ಈಯೇ ಮೇ ಪೆರೇದ ವಿಪಕ್ಷ ನಾಯಕ ತುಮ ಮಟ ಅಪಿ ದೀಲ ತುಮ್ನ ಪ್ರಶ್ನೆಯ ಏ ಪ್ರಶ್ನೆಗನ್ನ ಮಾಮ ಹೋಯಲ ಬೆಲ್ಲು ಮಂಗ್ ಏಗನ ವಿಶೇಷ ಕಿಯನ್ನ ಕೆಮತಿ ಮೇಗನ ಮೇ ನಡುವ ತಿಯನ್ನೇ ವಿಶೇಷ ಮೇ ನಡುವ ಗನ ಒಬ್ಬ ತುಮ ಅಹಲ ತಿಯನ್ನೇ ವಿಪಕ್ಷ ನಾಯಕ ತುಮ ಈಗನ್ ಮಟ ವಾರ್ತಾವ ಕಂಬೆಲಾ ತಿಯನೋ ABC ಎಂಟರ್ಪ್ರೈಸಸ್ ತ್ಯಾಗರಾಜ ವಿನಯಮೂರ್ತಿ ಮೇ MPD UK ಮಾಪ ಪತ್ರನ ಆ ತವತ್ ವಿಸಿ ಹತರ ಜನಕ್ಕೆ ವಿರುದ್ಧ ನೀತಿ ಪೈತು ಮಾತ್ರ ದಾಲತಿಯನ ನಡುವ ಏಕ ದಾಲತಿಯನ್ನೇ ವಿಶ್ವ ವಿಸಿ ಹತರ ತುಲ ತಿರುಕುಣಾ ಮಲೆ ಬಂಧನಾಗಾರೆ ಸಂಧ ವಿಯಲಿ ಆಹಾರ ಪಾಂಗ್ಸೆಪೈಮ ಸಂಧ ತಾಕ್ಷಿಣ ಹೆಗಹಿಂ ಕಮಿಟಿ ವಿಷಯ ಸಿದ್ಧ ಕಾಣಲಾದ ನಿರ್ದೇಶ ಬಹಳ ಕಿರೀಪ ವಿಶ್ವ ವಿಸಿತ ವಸರತುಡ ತಿರುಕುಣಾ ಮಲೆ ಬಂಧನಾಗಾರೆ ಸಂಧ ವಿಯಲಿ ಆಹಾರ ಪಾಂಕ್ಷ ಪೈಮೆಟ್ ಎಂದರೆ ABC ಎಂಟರ್ಪ್ರೈಸ್ ಸಮಾಗಮ ಲಭಾದೀಪ ಪೆಚ್ಚಾಮ್ ಕರುಗೆ ಮಾನವ ಐತಿಕ ವಾಸಿಕಾಂ ಕದವಿ ಅತಿ ಬಾವಟ ತೀರ್ಣ ಕಿರೀಮ ರುಪಿಯಾ ಮಿಲಿಯನ್ ಲಕ್ಷ ವಿಸಿಪಾಕ ವಂದಿಯ ಲಭಾ ಗನಿಮ ಮಟ ಮೇಗನ್ನ ಪ್ಯಾದಿಲಿ ಕರೋತ್ ಮುಖದ್ ಹರಿಯಟ ಮೇಗನ್ ಒಮನಾ ಕೀಲ ಮನ್ ನೀತಿ ಪೈ ತುಮಾಗೆ ಗಹಲ ಕಿಯನ್ನ ಮಿಸ್ಟರ್ ತ್ಯಾಗರಾಜ ವಿನಯಮೂರ್ತಿ ಗನ್ನದ ಮಿಸ್ಟರ್ ಮಾಪತಿ ಗನ್ನದ ಮಿಸಿಸ್ ವಸಂತ ಪೆರೇರ ಗನ್ನದ ಮಟ ಕಿವ ಕೌದ ಕೇಲ ಹರಿಯಟ ಅಪಿಟ ಓಣ ಮೆತನ ವಿಹಲಿ ಆರಾಧ ಪಾಂದ ಕೇಲ ಕಿವ ಮಂಗ್ ಹೇಗನ್ನ ಪೆಹದಿರಿ ಕಲ್ಲ ದೆನ್ನ ಏಕೆ ಅನಿತ್ ಕೆಟ್ಟ ಸಕುತ್ತಿಯನೋ ಎತ್ತುಮ ಕೇಳತೇನು ಮಂಕ ಕೇವನ್ನ ಹೌ ಹ್ಯಾವ್ ಇನ್ ಟರ್ಮ್ಸ್ ಆಫ್ ಜಡ್ಜ್ಮೆಂಟ್ ಡಿಲಿವರ್ಡ್ ಬೈ ದ ಸುಪ್ರೀಂ ಕೋರ್ಟ್ ಕೇಸ್ ನಂಬರ್ SCFR 195-2022 ಅಂಡ್ ಬೈ ದ ಮೆಜಾರಿಟಿ ಜಡ್ಜ್ ಸೆಟ್ ಕೇಸ್ ಇಟ್ ಹ್ಯಾಸ್ ಬೀನ್ ಹೆಲ್ಡ್ ಆಸ್ ಫಾಲೋಸ್ ದ ಟ್ರಸ್ಟ್ ರಿಪೋಸ್ ಇನ್ ದ ರೆಸ್ಪಾಂಡೆಂಟ್ ವಾಸ್ ನಾಟ್ ಅ ಹೈಯರ್ ಪ್ರಿನ್ಸಿಪಲ್ ಆರ್ ರಿಪೀಟ್ ಅಪ್ ಯೂನಿಕ್ ಟು ದ ಆಫೀಸರ್ಸ್ ಪಬ್ಲಿಕ್ ಟ್ರಸ್ಟ್ ಇನ್ ಅನ್ ಇನ್ಹೆರೆಂಟ್ ರೆಸ್ಪಾನ್ಸಿಬಿಲಿಟಿ bestowed on all officers who exercise powers which emanate from the sovereignty of the people. We all have powers which emanate from the sovereignty of the people. Therefore, as public officers, the respondents are obliged at all times to act in a manner which honors the trust reposed in them. We are of the view that by actions, omissions, deletions, and conduct hearing before identified to have demonstrated contributed to the economic crisis, and we are of the view that the second 2A, 28, 29, 30th, 31st, 32nd, 32A and 38 respondents had violated the public trust reposed in them, and we hold that they were in breach of fundamental right to equal protection of the law ordained by Article 12(1) of the Constitution. These petitioners, both in application SCFR 195202 and SCFR 212-2022, have invoked the fundamental right jurisdiction of this court in the interest of the public. We note that none of the petitioners are claiming any loss had impacted on the petitioners on an individual basis, but their assertion is that as a result of a conduct of the respondent, the entire citizen had to undergo hardships which could have been avoided. In the circumstances aforesaid, we are of the view that it would not be appropriate to order the respondents to pay compensation to the petitioners, and as such we are not inclined to order compensation. We order, however, that each petitioner in both applicants would be entitled to cost in the sum of ₹150,000 each. It may be noted that a violation of fundamental rights is not tantamount to a conviction before a court of law. The Supreme Court has determined that the standard of proof in fundamental rights application is usually expressed as invoking preponderance of probability. The standard of proof for a conviction before a court of law is beyond reasonable doubt. The Supreme Court has also determined that the award of the compensation in a fundamental rights application amount to acknowledgement of regret and solatium for the hurt caused by the violation of fundamental right, not as a punishment for duty disregard or authority abuse. Saman vs. Leela Das of 1989, 1 SLR 1. Accordingly, any steps that may be taken with regard to criminal or civil liability in pursuance to the aforesaid judgment should be in accordance with the applicable law and procedures established thereunder. For ease of reference, the judgment of the Supreme Court is SCFR 195-2022 and SCFR 212-2022 can be found on the Supreme Court website. Thank you. Meka sabagatha karanawa athul karanna kiyala මෙතනින් තමයි මේ ගැන පිළිතුරක් දීලා තියෙන්නේ විශේෂයෙන් පැහැදිලි කරලා තියෙනවා මේ සිද්ධිය තියෙන්නේ මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය කිරීම මිස ඒත් ඇත්ත වශයෙන්ම අපරාධ නඩුවකට වුමනා තරම් සාක්ෂි මේ අවස්ථාවේදී වුමනා නැති බවත් ඒව ගැන වෙනම නීති අනුව ක්‍රියා කර යුතුයි කියලා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේක පැහැදිලි කරනවා කියලා විශේෂයෙන්ම මොකද පබ්ලික් ට්‍රස්ට් කියන එක තමයි තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ අපි ඔක්කොමද පබ්ලික් ට්‍රස්ට් තියෙනවා. දැන් මෙතන කියලා තියෙන්නේ මේ මෙතුමයි හිටපු ජනාධිපතිතුමා වමනා පීවර ගත්තේ නැහැ කියලා. ඊට පස්සේ මොකද්ද සිදු වුනේ? ඉතින් අපි මේ ගැන පුළුල් විග්‍රහයක් කරන්න ඕනේ. වෙන කවුද මේකට අයිති? කැබිනට් මණ්ඩලයයිද? ජීඑල් පීරිස් මහත්තුමා මේකට අයිතිද? මොකද එහෙනම් එතුමට විරුද්ධවත් ක්‍රියා කරන්න ඕනේ. එතනින් අපි අවසන් කරාද? මොකද්ද සිදුනේ මෙතුමන ඉල්ලා ඉන්නුනෑම් පස්සේ ජනාධිපතිතුමා නියම වශයෙන් ක්‍රියා කළා සම්ප්‍රදාය අනුව විපක්ෂ නායකතුමාට එන්න කිව්වා. දැන් අපේ ක්‍රමයේ සම්ප්‍රදාය තියෙන විපක්ෂ නායකතුමාට ආණ්ඩුවක් හදන්න කිව්වොත් බහුතරයේ සහයෝගය තිබුණොත් එතුමා ඒක කරන්න ඕනේ. ඉතින් අපේ විපක්ෂ නායකතුමාගේ ඒක කරේ නෑ. පැනලා ගියා. So that's also a breach of public trust. That is also a breach of public trust. So, make a kohen diwara yunne ekai man ahanne. Ilankata mokak dunne? Mata me agamathika me hindun naha me rajapaksala dunne ekak neme antimata obathuma danna mantra wella mata kiwwe. Meka bara ganna kiyala. Me metana inna. Man gihin hambuuna janathwaya mata enna kiyuwa man giya. Man eka bara gatta. එතකොට මං හැම එක්කෙනාගෙන්ම සහයෝගය ඉල්ලුවා මේක ඇදලා ගන්න. ඉතින් පබ්ලික් ට්‍රස්ට් කියන්නේ මට සහයෝගය දෙන්න ඕනේ. If you haven't given me support, then you also breach of public trust. No one helped me. මොකක්ද උනේ? මම ඒක ඉල්ලුවා. දැන් බලන්න මට මොකක්ද උනේ කියලා මම ඕක කරන්න ගිහින් මම ගෙදර ගිනි තිබ්බා. මගේ ගෙදර ගිනි තිබ්බා විතරක් නෙමෙයි පාර්ලිමේන්තුව වැටලුවා. මොකද්ද විපක්ෂය කරේ? මට කිව්ව ඉල්ලලා අස් වෙන්න කියලා. මං කිව්වා මේ බහුතරයක් තියෙන කවුරු හරි ඉන්නවා නම් ගේන්න, එතකොට මං ඉල්ලාස් වෙන්නම් කියලා. එතකොට තිබුණා මේ පාර්ලිමේන්තුව වට කරන්න ආවා. මොකද්ද එදා කරේ? හමුදා ප්‍රතිවාහම මේ අන්තිමට මට සිදු වුණා කියන්න හමුදාපතිට මේ සඳහා ඕනෑම පියවරක් ගන්න කියලා. So this is all breach of public trust. If you can't at least protect your parliament, then what's the use? See, අපි ඕනෑම මේ ඔක්කොම විභාග කරලා බලමු. කවුද වග කියන්නේ කියලා, කවුද වග කියන්නේ නැත්නම් කවුද කරේ, මේ ඔක්කොම අහලා බලමු. ඉතින් මේක කොතනින්ද අපි ඉවර කරන්නේ? කොතනින්ද මේක ඉවර කරන්නේ? මේක බැලුවා නම් ඔබතුමා දන්න, ඔබතුමාගේ යුතුකම ඔබතුමා කළා, මගේ යුතුකම මං කළා. ඉතින් පබ්ලික් ට්‍රස්ට් කියන්නේ එවරිතින්. We are the sovereign, we exercise the sovereignty of the people. If one government falls, another government must take place. That's the usual way. So that is a breach of public trust. He gave it up so the opposition can take over. Opposition didn't take over. ඒකයි අපිට කියන්න ඕනේ මේ public trust කියන්නේ මොනවද කියලා. ඉතින් මේක සිදු වෙලා නැහැ. එහෙනම් අපි මේ ඔක්කොම හොයලා බලන්න ඕන නම් මේවා කරන්න. මම නම් කියන්නේ මේ කාලිලාස්ති කරන්න වැඩක් නැහැ කියලා ඔයක. ඉත කරන්න ඕන නම් ඔක්කොම කරගෙන යන්න. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඒ ගැන ඊට වඩා කාරණයක් නැහැ. තවත් කරුණු දෙක තුනක් තියෙනවා. විශේෂයෙන්ම ක්‍රිකට් ගැන කිව්වේ නැත්නම් මමත් වචනයක් කියන්න. මටත් විරුද්ධව චෝදනා කරලා තිබුණා. මම මේ එක එක ආරක්ෂා කරනවා කියලා. ක්‍රිකට් ප්‍රශ්නේ දීර්ඝකාලීන ප්‍රශ්නයක්. කණ්ඩායම් දෙකක් තියෙන අතන තියෙන අරගලයක් නිසා මේ ක්‍රිකට් මේක පිරිහුණා. ඒක ඇත්ත. ඒ එතෙන්ට තියෙන විසඳුම අපි හැම වෙලෙම කිව්වේ අර මෙතෙන්ට තියෙන්නේ නීතියක් ගෙනලා නීතිය අනුව හරි කණ්ඩායමක් තෝරන්න. ඒ නීතිය ගේන්න තමයි අපි චිත්‍රසිරි වාර්තාවත් අරගෙන ඒක සකස් කරන්න කියලා කිව්වේ. ඒ අනුව ගියේ එදා මේ මම ඇමතුමාට කිව්වේ ඒක රහසක් නෙමෙයි. මේක මේ නඩුවම ගෙනියන්න එපා. මේක කරොත් අපිට ICC නැති වෙනවා, මැච් නැති වෙනවා, ටුවරිස්ලා නැති වෙනවා කියලා. අනික නඩුවකට පැටලුණොත් නඩුවෙන් වීරසියෙන් බේරෙන්න බෑ කියලා. දැන් අපි ආපහු කතා කරා කැබිනට් මණ්ඩලෙත්. ඊට පස්සේ සාකච්ඡා කළා. ඇමතුමා කිව්වා ඇමතුමාට නීතිඥෙක් ඕනේ. මම කිව්වා මේ හෙට මේගොල්ලෝ නඩු දාන්න යනවා, මට ඒකයි ආවේ ආරංචිය. ඒ නඩු දාන්න යන නිසා ඒ අවස්ථාවේදී ඔබතුමා ලෑස්ති වෙන්න ඕනේ. එතකොට එදා නීතිපතිතුමාත් හිටියා, අපි කතා කරපු දැන් හිටපු ජනාධිපතිතුමාත් හිටියා. අපි නීතිපතිතුමාට කිව්වා මෙතුමා වෙනුවෙන් පෙනී සිටින්න කියලා. ඉතින් මෙතන උනේ මේ අය යනකොට 10:00. එතකොට නඩුව ඉවරයි. ඒක හොයාගන්න ඕන මොකද්ද සිදු වුනේ කියලා. මම එතුමාගෙන් වාර්තාවක් ඉල්ලන්න ඉන්නේ ඒ පිළිබඳ. ඒත් ඇත්ත වශයෙන්ම වාගිලාට එදෙන්ට ගියා නම් මම දන්න කොයි තීනයක් දෙයිද කියලා කොහොමවත් මෙහෙම අවස්ථාවක උසාවියෙන් යම් කිසි තීන්දුවක් දෙන්න මැච් එකක් තියෙන කාලේ, ක්‍රීඩාවක් තියෙන කාලේ. ඒ අනුව ඉතින් මේ උසාවියේ තීනක తాවකාලිකව තහනම් නියෝගය දෙන්න. එච්චරයි සිදු වෙලා තියෙන්නේ. දැන් තහනම් නියෝගයේ වළංගුද නැද්ද කියන එක අපි දන්නේ මේක අවසන් වුණාම. එතකන් අපිට මේක නැහැ. ඉතින් ඒ අවස්ථාවේදී නම කතා කරා, ජේෂාට කතා කරා, මෙහාටත් පණිවිඩ එව්වා ICC එකට. ඉතින් ICC දැන් කියන්නේ මේ තත්ත්වය මේකයි. ඔයගොල්ලෝ දේශපාලනය ගෙනල්ලා මේකට බැදිහත් වුණා. ඉතින් ඒක මං හිතන්නේ මට මේ ශමී සිල්ලා ආරක්ෂා කරන්න වැඩක් නැහැ. ඒගොල්ලෝ විදිහ චෝදනා තියෙනවා. ඒකයි කියන්නේ අපිට නීතියක් ගේන්න ඕනේ කියලා. මේගොල්ලෝ මේක බැදිහත් වුණා කියලා. අපිට විරුද්ධව චෝදනා දෙකක් තියෙනවා. එකක් තමයි මේ සභාව ක්‍රිකට් මණ්ඩලේ විසුරා හැරීම. ඒකට මම කිව්වා උසාවිය තීරණය දෙයි අපි කරන එක මේ ඇමතුමා කරපු එක නීත්‍යානුකූලද නැද්ද කියලා. අනික කියන්නේ පාර්ලිමේන්තුව මේකට එකතු වුණා කියලා. ඉතින් දැන් මේක කොහොමද අපිට විසඳන්නේ? ඇමතුමා ප්‍රකාශ කරේ ගමන් විපක්ෂේ නැගිටලා මේවා කරා. ඉතින් ඊට පස්සේ කොහොමද දේශපාලනේ නෑ කියන්නේ. නඩුකාරවරු ගේන්න කිව්වා, මේ වගේ එන්න ඕන කිව්වා, ඒ වගේ එන්න ඕන කිව්වා. දැන් උනේක උන අපි වෙන අයට බැනලා වැඩන්නේ. මේ වැරද්ද මේ සභාව පිළිගන්න ඕනේ. අපේ නිමල්සිරි පාලම ඇතුමා ඊට පස්සේ නැගිටලා අපේ විනිශ්චයකාරවරුන්ගෙන් සමාව ඉල්ලුවා. මොකද අපි කරේ වැරදි වැඩ. අපි විනිශ්චයකාරවරුන්ට බැන්න. ඇයි? ඇයි බැන්නේ? දොස් කිව්වේ? ඒක తాවකාලික නියෝගයක්. ඊළඟ දවසේ ගොන්නම් ගිහින් ඒක විශ්වාසින්න කියන්න තිබුණා. ඔක හැමදාම වෙන එකක් නේ. අපිත් කරනෝනේ මේ නඩුවල. ඒ වෙනුවට එක එක චෝදනා කරා විනිශ්චයකාරවරුන්ට. ඒක හරි නෑ. තීන්දුවක් දුන්න කියලා. ඇයි මේකට හේතුව? ඔය විනිශ්චයකාරතුමා ඩයනගම්ගේ නඩුවත් ඇහුවේ නිසා. වෙන එකක් නෙමෙයිනේ. ඩයනගම්ගේ නඩුවේ නිසා. කොහොමද මේක කියන්නේ? මේ මං නිතෝරපු එක්කෙනෙක් නෙමෙයි. අග්‍ර විනිශ්චයකාරතුමා එතුමාට ඕඩලා ඊළඟට කිව්වා මේ රාජකරුණව මේ අභියාචනය කරන්නේ සභාපති කරන්න කියලා. මං ඒකයි එවලා තියෙන්නේ. මම ඇත්ත වශයෙන් මෙහෙම කරන්න බෑ. වරප්‍රසාද කියලා මේ පාර්ලිමේන්තුවේ ඉඳන් වරප්‍රසාදයට හැංගිලා ගහන්න බෑ. මෙතන වරප්‍රසාදයක් නැහැනේ. ස්ථාවර නියෝග අනුව අපේ යෝජනාව සම්මත කරේ නැහැ. කොහොමද මේ සභාව මේ වැඩ කටයුතු කරන්නේ? නිකන් කෑ ගැහුවා කියලා. අපේ වැඩ අපිට තියෙනවා. අධිකරණේ වැඩ අධිකරණ. මමයි හැම වෙලේම කියන්නේ අධිකරණයට හතරවෙනි වගන්තියට අත තියන්න බෑ කියලා. ඒක අපි තීන්දුව කරන්න අපේ බලතල. ඒත් මම කිසි දවසක විනිශ්චයකාරවරයෙක්ට දොස් කියලා නැහැ. අපිට පුළුවන් අඩි තීන්දුව ඕන තරම් විවේචනය කරන්න. විනිශ්චයකාරවරයෙක්ට කරන්න බෑ. ඒකට කරනවා නම් අපිට ඇත්ත වශයෙන්ම ස්ථාවර නියෝග යටතේ ඒක කරන්න ඕනේ. ස්ථාවර නියෝග යටතේ කරන්නේ නැත්තම් අපිට වරප්‍රසාද ඉල්ලන්න බෑ. ඇයි මේ අපි සභාව මේ තත්වෙට එන්න දෙන්නේ අපි? මේ ඉස්සෙල්ලා මෙහෙම සිදු වෙලා නැහැ. ඒකයි මම කනගාටු. අපි අපේ වැඩ කරමු. විනිශ්චයකාරවරු අපිට සිදු වුණා නෙවිල් සමරකෝන් මහත්තයාට විරුද්ධව ක්‍රියා කරන්න. ඒත් ඉස්සෙල්ලා අපි ස්ථාවර නියෝග ගෙනල්ලා ස්ථාවර නියෝග වලින් අවසර ගත්ත එතුමගේ ක්‍රියාකලාපය සාකච්ඡා කරමු. දැන් අපිට කොහොමද මෙතන කියන්නේ? ඒවලේ ක්‍රිකට් ක්‍රීඩාවක් තිබුණා. කවුරුත් හිටියේ නැහැ. දෙකේ එකක් කරන්න තිබුණා. ඉතින් එහෙම මේ නඩුකාර විනිශ්චයකාරතුමා එක දුන්නා කියලා විශේෂ හේතුවක් තියෙනවා නම් සම්බන්ධයක් තියෙනවා නම් මොකද්ද ඒක? අනික කවුද රැකව මැතිතුමා කියන්නේ? රැකව මැතිතුමා කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඔය 70 ගණන් වල අපි ඔක්කොම එකට වැඩ කරේ. අන්තිමට ප්‍රේමදාස ජනාධිපතිතුමා කිව්වයට ඉදිරිපත් වෙන්න කියලා කන්දට. එයා මේ හිටියා මේ සභාවේ උපසභාපති හැටියට ක්‍රියා කරන්න. ඩෙපුටි ස්පීකර්. ඒ පුද්ගලයාට මොකද අපි පහර ගහන්නේ? ඇයි පහර ගහන්නේ? ඒ කියන්නේ ප්‍රේමදාස ජනාධිපතිතුමාට විශ්වාසය තිබුණ එක්කෙනෙක්. මට විශ්වාසය තිබුණ එක්කෙනෙක්. මම වියට්නාමේ තානාපති හැටියට එව්වා. එතුමාව. ඇයි එතුමා ආවේ? ඔය පෙන්වේ මේකනේ මේ පින්තූරනේ කාගේද මැද හිටියේ කියලා හන්නේ. මැද හිටියේ මමනේ. ඔක රහසක් නෙමෙයිනේ. එදා බන්දුල කරුණරත්නේ ආව දිවුරුම් දෙන්න මේ අභියාචකාරයේ සභාපති හැටියට. ඉතින් රැකවල එනකොට මමත් කිව්වා එන්න කියලා. මං ජනාධිපතිවරයා හම්බෙලාවත් නැහැ. මම දන්නවා එයා හොඳ කුරුණෑගලනේ. අපි වෙන භාෂාව කුරුණෑගල හොඳ කකුලක්. ඔයම තරම් මේකක් නැහැ. ඉතින් මීට වඩා කියන්න දෙයක් නැහැ. මං දන්නවා එතුමා. එතුමට එන්න කිව්වා. වෙන එකක් නෙමෙයි එතුමා. අපේ පවුලේ කුරුණෑගල වැඩ කටයුතු ඉදිරිපත් උනේ රැකවම එතුමා. පුතත් මන් දන්නව හොඳ මිනිස්සෙක්. මං හිතන්නේ මේවට කරන්න යනවා කියලා. ඒකයි මං කනගාටුනේ. අපි එක්ක ඉඳලා අපිට වැඩ කරලා දෙපැත්තෙම අපේ මේවාරි දැන් අපි ගහන මේ මිනිහටයි යාගේ පුතාට. පුතා මේක හිටියා කියලා මං හිතන්නේ පුතාට උවමනාවක් තියෙනවා කියලා. මෙතෙන්ට ආවේ කොහොමද? පුතා එදා ආවේ නෑ. ඉතින් මේගොල්ලෝ ආවා ජනාධිපති මන්දිරයට. අපි ඡායාරූපේ ගත්තා. ඔක ලොකු දෙයක්. මං ඕන්නම් මගේ මං මොන්නම් කොපියක් දෙන්න. ඕනෙක් කෙන්වා මේ සභාව දෙන්න මටෝක ප්‍රශ්නයක් නෙමෙයි. කරුණා කරලා මේව ඇදගන්න එපා. මම කනගාටු වෙනවා මේ ගැන. මේක කරන්න බැහැ. අපි මේ ගැන අපේ ස්ථාවර නියෝග දිහා බලන්න ඕනේ. අපිට අධිකරණයක මෙහෙම රණ්ඩුවකට යන්න බෑ. ඊළඟට තියෙන්නේ කථානායකතුමා මේ ව්‍යවස්ථාදායක මණ්ඩලය. ව්‍යවස්ථාදායක මණ්ඩලයේ අධිකරණ මේ පාර්ලිමේන්තුවේ කොටසක් නෙමෙයි. ඒක විධායකයේ කොටසක්. ඉස්ස පාට ද එක්සිකියුටිව්. ජනාධිපතිතුමාට පත්වීම් දෙනකොට ආධාර කරන්න. සමහර විට නම් සුදුසුද නැද්ද කියන්න. නැත්තම් නම් ජනාධිපතිතුමාට යෝජනා කරන්න. ඒ නිසා ඔබ කරන ඕන මේකට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩුවක් ගන්න පුළුවන්. ඒක අපි මතක තියාගෙන යන්න ඕනේ. දෙවනුව මොකක්ද දැන් සිදු වෙලා තියෙන්නේ? අපි විශේෂයෙන්ම දූෂණ විරෝධී කොමිෂන් පනත පත් කරා. මම බලාගෙන ඉන්නවා මට කොමසාරිකේ නම් එනකන්. දැන් මාස 6ක්ද? කොච්චර කල් ගිහින්ද? මාස 6ක් ගිහින්. මාස 3යි. තව මාස 3ක් 4ක් ගිහින් අපි කතා කරනවා දූෂණය ගැන. අපිට මේ කොමිසමේ නම් ටිකේ වන්න බෑ. ඇයි? දෙතුන් දෙනෙක් මේ ගැන ප්‍රශ්න අදිනවා. කථානායකතුමනි, අපි ඇහුවානේ නීතිපතිතුමාගෙන් එක වචනයක් වැරදුනා කියලා නීතිපතිතුමා මේක ප්‍රශ්නයක් නෙමෙයි පත්වීම් කරන්න. මමත් කියන්නේ නම් එවන්න මම පත්වීම් කරන්න ඕනෑක් කියන්න මට විරුද්ධව නඩු දාන්න පුළුවන්. අපි එතන බලා ගන්න. අඩු ගන්න අපි ක්‍රියා කරා. දැන් ඉතින් මෙන්න සංශෝධන කරන්නක. ඒකත් දැන් ඉවරයි. මේ මොකද්ද මේ කරේ? ඒ අපි දූෂණයට විරුද්ධ නැ ඒවලේ පත් කරන්න තිබුණා. කවුද ඔකට විරුද්ධ උසාවියන්නේ? ගියා නම් මේ කාරණේ කියන්න තිබුණා. නීතිපතිතුමා කිව්වා. ඒක සිදු වෙලා නැහැ. දැන් මොකද්ද සිදු වෙලා තියෙන්නේ? අග්‍රවිනිශ්චකාරතුමා එව්වේ නම් වගේ මට අග්‍රවිනිශ්චකාරය නම් එව්වා. නීතිපතිත් එව්වා. මම අග්‍රවිනිශ්චකාරතුමාගේ නම එව්වා. තාම මේක අනුමත කරගන්න බෑ. එතුමා එතෙන්ට ගියාම විතරයි අභියාචනාකාරී සභාපතිව පත් කරන්න පුළුවන්. මේක හිර වෙලා. ඇයි යා මේ තීන්දුව දුන්නා කියලා තව තීන්දුව දුන්නා කියලා. එච්චර මට ඒවලා තිබුණේ මේ නම මමයි ආපෝවේ නම එවන්න තියෙන්නේ. එක්කොම හරි මේක දැන් ප්‍රතික්ෂේප කරන්න මට ඔබතුමාගේ ලියුම ලැබුණා. එතුමාට මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මෙහෙම ගෙනියන්න බෑ මේ විවස්ථාදායක සභාව. ඉතින් මම යෝජනා කරන්නේ අපි මෙතන තේරුම්කාරක සභාවක් දාලා කොහොමද මේක ගෙනියන්නේ කියලා කතා කරගමු. දැන් මුළු අධිකරණයම හිර වෙලා මේකේ. පළවෙනි වතාවට කිසිම හේතුවක් නැතුව. ඔව්. අභ්‍යාචනාකරණේ හිර වෙලා. ඉතින් මම යෝජනා කරන අගමැතිතුමාට ඔබතුමායි කතා කළා. අපි තේරුම්කාරක සභාව බලලා මොකද්ද සිදු වුනේ? මොකද්ද අනාගතේ වෙන්න ඕනේ කියලා. මෙහෙම ගෙනියන්න බෑ. අපි 2003 ඉඳන් මේ අභියාචනා මේ ව්‍යවස්ථාදායක මණ්ඩල කිසිම මෙහෙම ප්‍රශ්නයක් උනේ නැහැ. මෙතුමා ඒවා අහෝසි කළා වෙන පාර්ලිමේන්තු සභාව ගෙනාවත් එතනත් මේ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. නම් එනවා අපි සුමාන දෙකකින් තුනකින් පත් කරනවා. නම් වලට ගැන ප්‍රශ්නයක් තියෙනවා පාර්ලිමේන්තුවේ අපි ප්‍රශ්න කරනවා. මේ වැඩේ කටුත්ත කරන්න ඕනේ. ඒක සිදු වෙන්නේ නැහැ. ඒකයි විශේෂයෙන්ම අනික තියෙන්නේ මේ සභාව තියෙන්නේ නීති සම්මත කරගන්න. අපි සමහර විට එක දෙක වෙනකම් වැඩ කටයුතු පටන් ගන්න. ජනතාව අපිට ගෙවන්නේ. අපිට ගෙවන්නේ රඟපාන්න නෙමෙයි. නීති සම්මත කරන්න. රඟපාන්න පුළුවන් පාර ගිහින්. ඒක විරුද්ධත්වයක් නැහැ. නීති අනුව. ඉතින් මම යෝජනා කරනවා මම කැබිනට් මැදට කතා කරනවා අලුත් සංශෝධනයක් ගේන්න කියලා ඩීටි වලට. පළවෙනි පෑයෙන් පස්සේ ප්‍රධාන වැඩ කටයුත්තට යන්න ඕනේ. Only one hour after that we get to the main business. දැන් නීති ගණනාවක් එවන්න තියෙන එන අවුරුද්දට. තවත් කල් යන්න බෑ. මැතිවර දැන් එන අවුරුද්දේ මන්ත්‍රීවරුන්ට තමන්ගේ ආසන වලට යන්න තියෙනවා. සංවර්ධන වැඩ කටයුතු තියෙනවා. ඒ ටික කරන්න ඔප්පු ටික දෙන්න තියෙනවා. ඉතින් ඔය කරන ගමන් මෙතන හිර වෙන්නත් බෑනේ. ඉතින් මම යෝජනා කරන්නේ කැබිනට් මණ්ඩලේ කතා කළා පළවෙනි පෑයෙන් පස්සේ සභාවේ අනුමැතිය නැත්තම් we get on to the main business of the house. ඒ කල්ලා අපේ වැඩ කටයුතු කරගෙන යන්නේ. ඉතින් මම බැලුවේ මේ කාරණා ගැන විශේෂයෙන්ම සඳහන් කරන්න. මම බලාපොරොත්තු වෙනවා මේ ගැන තවත් කරුණු පැහැදිලි කරන්න ඕන මොනවා නම් විපක්ෂයට ඒක කරන්න පුළුවන් කියලා. ඒත් මං හිතන්නේ මේ මම හිතන්නේ උවමනාවක් තියෙනවා කියලා ගරු කතානායකතුමනි මේ සර්ස් ABC එන්ටර්ප්‍රයිස් ත්‍යාගරාජ විනයමූර්ති MPDUK මාපපත්‍ර නඩුව සභාගත කරන්න කාට හරි ඕනනම් මම සභාගත කරන්න එහෙනම් මම ඒක සභාගත කරන්න ස්තුති කළා මම වදිනවා ඒක අපි අවසන් කරනවා
විපක්ෂ නායකතුමනි කතානායකතුමනි පළමුවෙන්ම ඉල්ලීමක් කරනවා ගරු ජනාධිපතිතුමාගෙන් එතුමා ඉදිරිපත් කරපු කතාවට මම පිළිතුරු සපයන නිසා එතුමාට හැකියාවක් තිබේ නම් රැඳීන්න මම එකින් එකට ඔබතුමාට උත්තර දෙන්නම් කරුණාකරලා ඔබතුමා රැඳී සිටින්නේ කියලා මම ඉල්ලීමක් කරනවා පළවෙනි කාරණාව ඔබතුමා පාර්ලිමේන්තුවට පැමිණ අදහස් ඉදිරිපත් කිරීම ගැන අපි සතුටු වෙනවා එතුමා කිව්වා ඊයේ ඡන්දයට එතුමා ස්තුතිවන්ත වෙනවා කියලා පක්ෂව දුන්නු අයට ඒ වගේම විපක්ෂව දුන්නු අයට ස්තුතිවන්ත වෙනවා කිව්වා ඒ මොකද විපක්ෂයට ඉන්න ගාන විපක්ෂය දැනගත්තයි කියන කාරණාව මම ඔබතුමාට මතක් කරන්න කැමතියි 225ක ඡන්දයට වැඩිය අපිට වටිනවා ජනාධිපතිතුමනි 120ක ඡන්දය 120ටම ඡන්ද දෙන්න බෑ ඒ මොකද වෝටින් පොපියුලේෂන් එක වෙනස් රටේ පොපියුලේෂන් එක වෙනස් හැබැයි ඇත්ත වශයෙන්ම අපිට වටිනවා සර්ව ජන ඡන්ද බලය ඉතින් ඔබතුමා පුන පුනාම ඔබතුමාගේ අභිමතය ඔබතුමාගේ බලපෑම උපයෝගී කරගෙන ඡන්ද කල් දමන්නට කටයුතු කරලා තිබෙනවා මම ඔබතුමාට කියන්න කැමතියි 120 වර්ම ලබා ගැනීමේ ඔබතුමාගේ කැමැත්තක් තියෙනවා නම් කරුණාකරලා ඉස්සලා තියෙන පළත් පාලම ඇතිවරණ ඔබතුමා ඉදිරියට තියන්න යන ඡන්ද ගැන ඒක වෙනම කාරණාවක් 120 ඡන්ද බලමු මේ 225 ඡන්ද නෙවෙයි කොහොමටත් 225 ඡන්ද තීන්දුනේ 2020 මහමැතිවරණයේනේ ඉතින් මම ඒක ඔබතුමාට පළවෙනි කාරණාව හැටියට පැහැදිලි කරන්න කැමතියි විශේෂයෙන්ම අපිට ඉතාමත්ම වැදගත් වන්නේ මහපාරේ පොදු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී මතය. එහෙම නැතුව 2019 ජනාධිපති වරමක් අරගෙන 2020 මහමැතිවරණ වරමක් අරගෙන ඔබතුමාම දන්නවනේ ඔබතුමාට ලැබුණු වරම 2020 බින්දුවයිනේ. ඡන්දෙන් බින්දුවයි. නෑ ඔව් ඒ ප්‍රොපෝෂන් ඉන්න මං ඉවර නෑ. ප්‍රොපෝෂනල් රෙප්‍රසන්ටේෂන් එක අනුව එකයි. හරි. දිස්ත්‍රික් මට්ටමේ ඡන්දෙන් බින්දුවයි. මොකද 240 ගණනක් ඡන්ද හම්බුන හින්දා එක පින් මන්ත්‍රීකමක් හම්බුණා. ඒක ලැබුණා. ඒක මම පිළිගන්නවා. අපිට වැදගත් වෙන්නේ මහපාරේ ප්‍රජාතන්ත්‍රවාදය. පොදු ජනතාව අතර ප්‍රජාතන්ත්‍රවාදය. ඒක තමයි පළවෙනි කාරණාව. ඔබතුමා බොහෝම ලොකු තෘප්තියක් ලොකු වින්දනයක් ලැබුවා මේ නඩු අංකයක් වෙනස් වීම පිළිබඳව. ඇත්ත වශයෙන්ම මම මේක වගකීම බාර ගන්නවා. මොකද වගවීමක් තියෙන්න ඕන, වගකීමක් තියෙන්න ඕන, accountability එක තියෙන්නත් ඕන, responsibility එක තියෙන්නත් ඕන. ඒ හැමදේම බාර ගන්න මට කශේරුකාවක් තියෙනවා. මම ඔබතුමාට කියන්න කැමතියි. ඔව්. අපි සඳහන් කරේ ප්‍රශ්නෙදි SCFR 19523 කියලා ඇත්ත වශයෙන්ම ඒක සඳහන් වෙන්නට ඕන SCFR 19522 නෑ මට ඕනේ මල්ලක තියෙනවා that's all right no problem හරි ඉතින් මේ 22 කියන එක 23 වෙලා ලියවුණා ඔබතුමා අහලා තියෙනවනේ ගුරුන්ටත් අකුරු වරදිනවා මන්නම් ගුරුෙක් නෙවෙයි ඔබතුමා වගේ හරි ගුරුන්ටත් අකුරු වරදිනවා ඉතින් මේ 22 එක නැතුව මේ 23 එක නැතුව 22 එක අල්ලගෙන ඔබතුමා ඉතින් අර මොනවත් නොදන්න බහුතරයකට මෝඩ චූන් එකක් දුන්නා හැබැයි මේ ප්‍රශ්නේ අන්තර්ගතයේ තියෙනවා බොහොම පැහැදිලිව මට ඔබතුමාට කියන්න කැමතියි ඔබතුමාගේ ගෝල බාලය මට මේක හරියට ඉදිරිපත් කරන්න දුන්නා ඇයි දැන් ඔබතුමාගේ ගෝල බාලය වෙලා නැති ඉන්නේ මම ඇහුවේ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, පී.බී. ජයසුන්දර, අජිත් නිවාද් කබ්‍රා, එස්.ආර්. ආටිගල, ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, සමන්ත කුමාරසිංහ, මෙන්න මේ අය එකට එකතු වෙලා මේ රටේ වැරදි ආර්ථික කළමනාකරණයක් තුලින් රට බංකොලොත් කරයි කියන තීන්දුව ගැනයි මම කතා කරේ. ඉතින් මන් දන්නේ ඔබතුමා මේ 23 22 කියන ඉලක්කම් දෙකේ පැටලිලා ඔබතුමාට මන් දන්නේ අකුරු කියවන්න හැකියාවක් නැද්ද කියලා මේ හොඳට තියෙනවා නංග අහලා. ඔක්කොම විස්තරේ තියෙනවා. මුළු රටම දන්නවා තීන්දුව. ඉතින් මන් දන්නවා ඔබතුමාට සාක්ෂරතාවය ඉහළින් තියෙනවා. ඔබතුමාගේ 134 සාක්ෂරතාවය කෙසේ වෙතත් මේ ඔබතුමාට කියවීමේ හැකියාව තියෙනවා. හරි? මන් දන්නේ ඔබතුමාට මේ ඉලක්කමක් අල්ලගෙන මේ ටෙක්නිකැලිටි එකක් අල්ලගෙන ඒක එල්ලිලා ඔබතුමා නිකන් මෝඩ චූන් එකක් අර සාක්ෂරතාවෙන් පහල 134කට ලබා දීම ගැන මම ඇත්ත වශයෙන්ම කනගාටු වෙනවා. මම හිතන්නේ it's beyond your intelligence. ඔබතුමාගේ බුද්ධියට මම හිතන්නේ මම ඔබතුමාට බාධා කරේ නැහැ. ඔබතුමාගේ ගෝල බාලින්ටත් කියන්න බාධා කරන්න එපයි කියලා. සදාචාර සම්පන්න දේශපාලනයක් අනුගමනය කරනවා නම් නැදි කෑ ගැහුවත් කමන්නේ මට කෑ ගැසන අතරතුරේ ඔබතුමා දන්නවනේ ප්‍රේමදාසලට එක පුළුවන් කියලා දන්නවනේ දෝෂාභියෝගේ මගේ තාත්තා කතා කරපු ආකාරය ඉතින් අපිටත් පුළුවන් ඒ හැකියාව නෑ මම ඔබතුමාට ඉන්ටරප්ට් කරේ නෑනේ I didn't interrupt you මේ ගරු ජනාධිපතිතුමනි ඔබතුමා කියපු කරුණු කාරණා මම බොහෝම ඉවසලිවන්තව අහගෙන හිටියා මගේ ඇත්තටම ඔබතුමාට ගරුත්වයක් තියෙනවා හරි I have respect and honor for you. So please reciprocate it. මම කතා කරනකොටත් ඔබතුමා මැදට පයින් නැතුව ඉන්න. ඒ වගේම ඔබතුමාගේ මේ අර ගෝල බාලුවන්ට පොඩ්ඩක් කියන්න නිකන් මේ නිහඬව ඉන්න කියලා. මේ මම දන්නවා ඔබතුමාගේ ලිටරසි එක ඒගොල්ලන්ට නැහැ. ඔබතුමාගේ සාක්ෂරතාවය ඒගොල්ලන්ට නැහැ. ඒක කෙසේ වෙතත්. ඉතින් ඇත්තටම ගරු ජනාධිපතිතුමනි ඔබතුමාට මේ ප්‍රශ්නය කියවීමේ හැකියාව තියෙනවා. මන් දන්නේ ඔය කියවන්න බැරි මිනිස්සෙකුට කියවලා ඔබතුමා නම්බරේ විතරක් කියවුවද කියලා. මේකේ පැහැදිලිවම තියෙනවා. අනිත් එක ජනතුමා. ඔබතුමාගේ කටින් මේ සභාව ඇතුළත මේ සභාව පිටත මේ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පොහොට්ටු ආණ්ඩුව ගත්ත අමනෝඥ තීන්දුව ඔබතුමා කීපාරක් විවේචනය කළා තියෙනවද මේක ඇතුලේ ඇඟිල්ල දික් කරලා බැසිල් රාජපක්ෂට කිව්වේ ටේබල් ද IMF agreement කියලා කිව්වද නැද්ද ඔබතුමා කීපාරක් විවේචනය කරාද අනේ ඔබතුමා ඇයි එහෙම විවේචනය කරලා ඇයි දැන් මේගොල්ලොන්ව රැකගන්න කටයුතු කරන්නේ දැන් බලන්න මම ඔබතුමාට ඕනනම් දෙන්න වීඩියෝ එකක් මොකද මම ඒක ප්‍රසිද්ධ කරන්න යන්නේ නැහැ ඔබතුමාගේ තියෙනවා මෙතන දර්ශනයක් හරියට ඔය පුටුවේම වාඩි වෙලා මේ පාර්ලිමේන්තුවේ මහින්ද හොරා පිට එපා ඔබතුමා ජනාධිපති අගමැති හැටියට ඊට පස්සේ කොහොමද ඔබතුමා ගිහින් එතුමත් එක්ක කේක් කපලා හැපි බර්ත්ඩේ ටු යූ කියන්නේ මම මේ සාක්ෂි සහිතව මම මේ ඉදිරිපත් කරන්නේ ඉතින් මම පැහැදිලිවම මේ කරුණු කාරණා මම ඔබතුමාට ඉදිරිපත් කරන පුද්ගලික මට ඔබතුමාව එම්බරස් කරන්න හේතුවක් නැහැ ඔබතුමා නෙමෙයි එම්බරස් වෙන්නේ මේ 134 එම්බරස් වෙයි හරි පොඩ්ඩක් ඉන්නකෝ මට කතා කරන්න දීලා හරි බලාගෙන ඉන්න හරි මම විශේෂයෙන්ම මේ අවස්ථාවේ ඔබතුමාට මතක් කරන්න කැමතියි ඔබතුමාගේ ඊළඟ පොයින්ට් එක පබ්ලික් ට්‍රස්ට් එක ගැන දැන් ගරු ජනාධිපතිතුමනි මට කියන්න කරුණා කරලා පැහැදිලි මැන්ඩේට් එකක් නැතුව පැහැදිලි වරමක් නැතුව කොහොමද ගවර්න් කරන්නේ ඇත්ත වශයෙන්ම පැහැදිලි වරමක් ඒ වගේම යන ගමන් මාර්ගයේ යා යුතු ගමනාන්තයේ දර්ශනයේ ප්‍රතිපත්තියේ යම්කිසි ඒකාග්‍රතාවයක් තියාගෙන තමයි ඉදිරියට යන්නට ඕන ඔබතුමා අවස්ථානුකූලව අවස්ථාවාදීව ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගහලා ජනවරම් කියන නාමයටත් පයින් ගහලා මිනිස්සුන්ගේ ජන මතයට ඒ තුට්ටු දෙකකටවත් රකින්න නැතුව තමන්ගේ පුද්ගලික ඕනෑපාකම් මත තීන්දුව තීරණ අරගෙන කටයුතු කරාට තමුන්නාන්සේට අපිට ඇඟිල්ල දික් කළා කියන්න බෑ වගකීම් වලින් පැහැර හැරියයි කියලා. අපි වගකීම් බාරගන්න සූදානම්. තියන්න පළාත් පාලන මැතිවරණ දෙන්න 120,000 ජනවරම පාවිච්චි කරන්නයි තියෙන්නේ. ජනවරම උරගා බලන්න. උරගා බලලා වරමින් අපි ඕනම වගකීමක් බාරගන්න ලෑස්ති කියන එක මම මේ අවස්ථාවේ ඔබතුමාට කියන්න කැමතියි. ඊට පස්සේ ඔබතුමා ක්‍රිකට් ගැන කතා කරා, ක්‍රිකට් වල වැඩපිළිවෙල ගැන කතා කරා. ඔබතුමා මම දන්නේ ඔබතුමාට කවුද මේ දිරච්ච ලඩු දෙන්නේ කියලා. ඔබතුමා පින්තූරයක් ගැන කතා කරලා, ඇත්තටම මේ පින්තූරය ගැන රොෂාන් රණසිංහ මැතිතුමා කියනකොට මමයි ඇහුවේ කවුද මැද ඉන්නේ කියලා කියන. දැන් ඔබතුමාද මෙතනට ඇවිල්ලා මැද ඉන්නේ කෙනා ඔබතුමයි කියලා උත්තරේ දුන්නා. වැරදි. ඔබතුමා වැරදි පින්තූරයක් ගැන කතා කරන්නේ. මම පෙන්නන්නම් පින්තූරේ. මැද ඉන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ් එකේ සභාපතිතුමා. මේ මම පෙන්නන්නම්. ක්‍රිකට් බෝඩ් එකේ සභාපතිතුමා. නෑ මම පෙන්නන්නේ මේක බොරුවක් නෙවෙයි. ඔබතුමාට දැක බලා ගන්න ඕන මම දැන් කියවන්න. නෑ නෑ පොඩක් අහගන්නකෝ. මේ බාධා කරන්න එපා. බාධා ගන්න. ඉතින් බලන්න මේ පින්තූරේ. මේ මම පෙන්නන්නම්. අන්න පින්තූරේ. ඔමින් නවින්. මෙහෙම මේ මම තොරතුරු නැතුව මම කතා කරන්නේ නෑ. මම ඇහුව මැද ඉන්න පුද්ගලයා කවුද කියලා. මැද ඉන්න පුද්ගලයා ක්‍රිකට් බෝඩ් එකේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ සභාපතිතුමා. මේ ෂම්මිසිල්ල මහත්මයා. මේ I have the photograph. එතකොට ඔබතුමා කඩෙන් නන්දන නවින්. මෙන්න පින්තූරේ. මෙන්න පින්තූරේ මැද ඉන්නේ ෂම්මිසිල්ල. දැන් ඔබතුමා මේ සභාවට ඇවිල්ලා මම දන්නේ කවුරු හරි මොනවා හරි දිරච්ච ලණුවක් දීලා කියලා ඔබතුමා කතා කරන්නේ වෙනත් පින්තූරයක් ගැන. ඔබතුමා කතා කරනවා ඒ අධිකරණ ඒ අධිකරණේ විනිශ්චකාරතුමා දිවුරුම් දුන්න වෙලාවේ ගත්ත තීන්දුව ගත්ත පින්තූරයක් ගැන. ඔබතුමා පින්තූර පටලවලා තියෙන්නේ. මේ හැමෝම ඔබතුමාව පටලවලා තියෙන්නේ. හැමෝම ඔබතුමාව අච්චාරු කරවලා තියෙන්නේ. ඒකනේ හැම වෙලාවම අපි දිහා සිනහ මුසු මූණින් බලලා මට මේ එක්ක ඉන්න බෑ ඔයගොල්ලෝ හරි එන්නේ කියන්නේ. මට තේරෙනවා ඔබතුමා විඳින දුක, ඔබතුමා විඳින අමාරුව. ඒක අපිට තේරෙනවා. හොඳ දැනුත් hina වෙනවා. පොඩ තමරක ફોකස් කරන ජනතුමාගේ මූණ දිහා දැනුත් hina වෙනවා. මට ඔබතුමාගේ පීඩනය, ඔබතුමාගේ අසහනය, ඔබතුමාගේ දුක කඳුල වේදනාව මට තේරෙනවා ජනාධිපතිතුමනි. හැබැයි ඔබතුමාගේ දර්ශනය වෙනස්, අපේ දර්ශනය වෙනස්. අපි අනුගමනය කරන්නේ මානුෂීය ධනවාදය කේන්ද්‍ර කරගත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය. කණගාටුවෙන් හෝ කියන්නට ඕන ක්‍රියාත්මක කරන්නේ ලුම්පන් ධනවාදය, ගජමිතුරු ධනවාදය, මිත්‍රත්වය කේන්ද්‍ර කරගත් ධනවාදය. ඒ න්‍යාය අපි නැහැ. නමුත් ඉතින් ඔබත් අපත් ජනතුමා පොඩ මූණ බලන්නකෝ. ජනතුමා මූණ පොඩ බලන්න. ජනතුමනි අපි කාලයක් එකට වැඩ කරා. ඒක වෙනම දෙයක්. හැබැයි අපි දැන් ඒ න්‍යායන් වෙනස්. ඔබතුමාගේ න්‍යාය වෙනස්, අපේ න්‍යාය වෙනස්. ඒ නිසා මට තේරෙන ඔබතුමාගේ අසහනය. ඔබතුමාගේ අසහනයට එකම විසඳුම ඉක්මනින් මැතිවරණයක් කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමති. මේ එක එක යක්කු දෙන මේ දිරච්ච ලනු, බොරු පින්තූර, නඩු අංක මේවා ගැන පැටලිලා අනේ ඔබතුමා අමාරුවේ වැටෙන්න නැල්ලපත් තියෙන ක්‍රෙඩිබිලිටි එකත් ඔබතුමා නැති කරගන්න එපා. අනික් කාරණාව මම කියන්න කැමති, ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඔබතුමාගේ යටතේ සිටින ක්‍රීඩා ඇමතිවරයාට ඔබතුමා සවන් දෙන්න. ඔබතුමා සවන් දීලා එතුමාගේ අදහස් පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න. මම මේක පුද්ගලික ඔබතුමාට කියන කාරණාවක් නෙවෙයි. ඔබතුමාට හැමදාම වැරදුණු තැන තමයි ඔබතුමාට උපදෙස් දුන්නු දෙන්නේ තුන් දෙනෙක් වටේ තියාගත්ත නිසා ඔබතුමාට ඒ මේ රටට සේවයක් කිරීමේ අවස්ථාවන් අහිමි වුණා. ඒ සම්බන්ධකම් ඔක්කොම ඉවත් කරගන්න. මේ කැබිනට් එකේ ඇමතිවරයෙක් කියන්නේ ඔය අනිත් අයට වැඩි ඔක්කොම ඉහලින් තියාගන්න ඕන පුද්ගලයෝ. මේගොල්ලන්ට සමන් දෙන්න. රොෂාන් රණසිංහ මැතිතුමා ඉදිරිපත් කරන හැම දේ පිළිබඳව අපි එකඟ නැහැ. වාරි ප්‍රතිපත්ති ගැන, කෘෂි ප්‍රතිපත්ති ගැන අපිට තියෙනවා ප්‍රශ්න. අපිට තියෙනවා ගැටලු. මහවිලි ශේෂ්ත්‍රයේ ගැටලු තිබෙනවා. වාරි මාර්ග ශේෂ්ත්‍රයේ ගැටලු තිබෙනවා. හැබැයි මේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. රොෂාන් රණසිංහ මැතිතුමාට සවන් දීලා ඔය ඔබතුමා වටේ සිටින ගෝල බාලයෝ ටික ඉවත් කරලා එතුමාගේ අවංක අදහස් සහ සිතිවිලි වලට සවන් දෙන්න. ඒ විතරක් නෙවෙයි, ඔබතුමා රොෂාන් රණසිංහට විතරක් නෙවෙයි, තමන්ගේ අධිකරණ මැතිතුමාගෙනුත් පොඩක් උපදෙස් ගන්න ක්‍රිකට් ගැන. හොඳ පුද්ගලෙක් නේ. දැන් ඔබතුමාට අර ඉලක්කම 22 නෙමෙයි 23 නෙමෙයි කියන එක එතුමාට කියන්නේ නැතිනේ, උපදෙස් දෙන්නේ නැතිනේ. ඒ උපදෙස් විතරක් නෙමෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳවත් එතුමාගෙන් විමසන්න. එතුමාත් දෙයි එතකොට හොඳ කරුණු කාරණා සහ යෝජනා. මම එකක් ඔබතුමාට කියන්න කැමතියි බොහොම පැහැදිලිව. කරුණා කරලා මේ පාර්ලිමේන්තු සභාගර්භය තුළ අපි ඓතිහාසික යෝජනාවක් ක්‍රියාත්මක කරා. ඒක බාල්දු කරන්න එපා, ඒක පළුදු කරන්න එපා, ඒක යටපත් කරන්න එපා. මම විපක්ෂ නායක හැටියට යෝජනා කරා. නිමල් ශ්‍රීපාලසිල් ඇමතිතුමා, ඔබතුමාගේ හොඳම ගෝලයානේ නිමල් ශ්‍රීපාලසිල් ඇමතිතුමා, එතුමා ස්ථිර කරා. එතුමාට ඇහෙන්නේ කියනවා එතුමාට දුක හිතේ. හරි නෑ නෑ, මේක නඩුවට සම්බන්ධ නැහැ. ඒකින්ද කමල් නැහැ. නෛතිපාලකගේ ගෝලය කියන්න ඕනේ නැහැ, ජනාධිපතිතුමාගේ ගෝලය කියලා කියන්නේ. එතුමා ස්ථිර කරේ. එතකොට මේ පාර්ලිමේන්තුවේ ඒකමතික තීන්දුවක් ආවා ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව. හරි, ඒකමතික තීන්දුවක් ආවම ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව ඔබතුමත් අපි සියලු දෙනාම දන්නවනේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හදවතට එකව මම මේ කියන්නේ. ඔබතුමත් හතර සාක්ෂිය පොඩ්ඩක් විමසලා බලන්න. මෙතන බැරි නම් මන්දිරයට ගිහිල්ලා කඩපත ඉස්සරහට ගිහිල්ලා පපුවට තට්ටු කරලා අහන්න. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අන්ත දූෂිත වංචා ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක. අනිත් එක දැන් ඔබතුමාට මම කියන්න කැමති, මම අද උදේ කාරණාවක් මතු කරා. ඒක ඔබතුමාටත් වැදගත් වෙයි. ඒක ඔබතුමා ඔය අදාළ බලධාරීන්ට කතා කරනකොට ඒක විශේෂයෙන්ම ප්‍රයෝජන වේ. ගරු ජනාධිපතිතුමනි, ඔබතුමා දන්නවද දැන් අපේ අන්ඩර් 19 ටෝර්නමන්ට් එක සවුත් අප්‍රිකාවලට ගෙනිහිලා තිබෙනවා. අන්ඩර් 19 ටෝර්නමන්ට් එක. ඒක බොහොම ඛේදනීය කාරණාවක්. ඒක බොහොම ඛේදනීය තත්ත්වයක්, කනගාටුවට හේතුවක්. හැබැයි ඔබතුමා දන්නවද අපේ රටේ 5 වතාවක් ICC ටෝර්නමන්ට්ස් තියලා තියෙනවා. මේක ඔබතුමාට පුළුවන් ඔබතුමාගේ තර්කවලට පාවිච්චි කරගෙන ඉන්ටර්නැෂනල් ක්‍රිකට් එකට දැනුවත් කරන්න. 5 වතාවක් ශ්‍රී ලංකා හෝස්ට් කරලා තියෙනවා. 2000 under 19 world cup එක, 2002 champions trophy එක, 2006 under 19 world cup එක, 2011 CWC and 2012 world T20. ඔක්කොම ICC tournaments පවත්වලා තියෙන interim committees යටතේ. ඔන්න ඇත්ත කතාව. එතකොට මේක පිළිබඳව ඔබතුමා දැන් විවිධ පුද්ගලින්ට කතා කරනවා කියවනේ. කරුණාකරලා ICC එකට කතා කරන්න. ඒ වගේ මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. ශම්මි සිල්වා සභාපතිතුමා කොහොමද ලියුම් ලියන්නේ ICC එකට බලපෑම් කරලා අපේ රටේ ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ් එක සස්පෙන්ඩ් කරන්න කියලා? නොවැම්බර් 6 වෙනිදා 7 වෙනිදා 9 වෙනිදා ලියුම් මම සභාගත කරලා තියෙනවා. අපේ මාලිගන්තුමිය සභාගත කරපු ලියුම් තුන ගෙනලා ජනාධිපතිමාට දෙන්න එතුමා දන්නේ නැතු වෙඩි. කරුණාකරලා ගෙනලා දෙන්න. ඒ ලියුම් තුනේ තියෙනවා ඉතාමත්ම පැහැදිලිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඉල්ලීමක් කරනවා ICC එකෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් බෝඩ් එක තහනම් කරන්න කියලා, ක්‍රිකට් තහනම් කරන්න කියලා. එහෙම කොහොමද වෙන්නේ? මේ රටේ පුරවැසියෙකුට පුළුවන්ද එහෙම ජාත්‍යන්තර ආයතනයකට ගිහිල්ලා එහෙම තහනම් කරන්න? දැන් මට මතකයි අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙලා ඉන්න කාලේ ඔබතුමාට කොච්චර ඇඟිල්ල දික් කරාද පිටරට ගිහිල්ලා කේලම් කියනවායි කියලා යුද්ධයට විරුද්ධව. ඇත්තම කියනවා නම් ඔබතුමා එහෙම කරේ නැහැ. ඒක අපි දන්නවනේ. එතුමා ඒක නිර්මාණය කරපු ප්‍රබන්ධයක්. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඔබතුමාට ඇඟිල්ල දික් කරලා කිව්වා පිටරට ගිහිල්ලා කේලම් කියනවා කියලා යුද්ධයට විරුද්ධව. එහෙම ඔබතුමා කරෙත් නැහැ, අපි කරෙත් නැහැ. ඔන්න ඇත්තම කතාව. හරි, එහෙම තත්ත්වයක් තිබියදී කොහොමද ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ සභාපතිවරයා විදේශීය රටකට සමාවෙන්න ජාත්‍යන්තර ඉන්ටර්නැෂනල් ක්‍රිකට් කවුන්සිල් එකට ලියුම් ලියලා ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්න කියන්නේ? කොහොමද එහෙම කියන්නේ? එහෙම කරන්න පුළුවන්ද? මේ රටේ පුරවැසියෙකුට පුළුවන්ද මේ රටට විරුද්ධව 120,000 ක්‍රීඩා ලෝලීන්ට විරුද්ධව එහෙම ජාති ද්‍රෝහි දේශද්‍රෝහි ක්‍රියාවක් කරන්න? ජනාධිපතිතුමාගේ මං අහනවා ඒකට උත්තරේ. කතා කරලා ඉවරන පස්සේ උත්තරේ දෙන්න. අනේ යන්න එපා, ඔබතුමා ඉන්න නෑ. ඔබතුමා ඉන්නකොට පොඩ්ඩක් හරි සුන්දරත්වයක් තියෙනවා. මේ 134 තමයි ප්‍රශ්න අපිට තියෙන්නේ. ඔබතුමා ඉන්න මෙතන විශේෂයෙන් නෑ. මේවට පොඩ්ඩක් සවන් දෙන්න. මේව පොඩ්ඩක් ඔබතුමාට තියෙනනේ යම්කිසි දරා ගැනීමේ උරා ගැනීමේ ශක්තිය පොඩ්ඩක් ඉන්න හොම. මම ඔබතුමාට කියන්න කැමති විශේෂයෙන්ම මේ අවස්ථාවේ ඒ පාර්ලිමේන්තුව තුළ අපි හොඳ යෝජනාවක් ඉදිරිපත් කරේ. ඒ යෝජනාව ඉදිරිපත් කරලා මම ඉදිරිපත් කරපු කරුණු කාරණා සාක්ෂිත් ඉදිරිපත් කළා. ඔබතුමා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට කතා කරලා, ඒ වගේම ඔබතුමා සම්බන්ධ අනිකුත් අයට කතා කරලා මේ කැත වැඩේ, මේ ජරා වැඩේ එක පුද්ගලයෙකුගේ අභිමතාර්ථය පරිදි මේ කටයුතු කිරීම වහාම ඔබතුමා පරීක්ෂණයක් පවත්වලා මේ දේශද්‍රෝහී රාජද්‍රෝහී ක්‍රියාවට විරුද්ධව ඔබතුමා රටේ ජනාධිපතිවරයා හැටියට කටයුතු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම ඔබතුමා මේ රැකව මහත්මයා ගැන කතා කරා. ඉතින් රැකව කියන නමක්වත් අපි විපක්ෂයේ කිව්වේ නැහැනේ. කවුද කිව්වේ? හැන්සාඩ් එක චෙක් කරලා බලන්න. කවුද කිව්වේ මේ ඔබතුමාට මේ දිරච්ච නනු දෙන්නේ? කවුද රැකව ගැන කිව්වේ? කිසිම කෙනෙක් කිව්වේ නැහැ. හැන්සාඩ් එක පරීක්ෂා කරලා බලන්න. රැකව කියන නමවත් කිව්වේ නැහැ. මේ විපක්ෂයේ කිසිම කෙනෙක්
අපි කිව්වේ නැහැ.
සමගි ජන බලවේගයේ සමගි ජන සන්දාලේ කවුරුත් කිව්වේ නැහැ. ඉතින් ගරු ජනාධිපතිතුමනි, අනේ ඔබතුමාටත් මේ මන් දන්නේ කවුරු දිරච්ච ලනු දෙනවද කියලා බලාගෙන පොහොට්ටුවෙම දෙනවද දන්නේ නැහැ. ඒක ගැන පරිස්සම් වෙන්න. අර ඔබතුමා පත් කළ පොහොට්ටුවේ ඒගොල්ලෝ දෙනවද දන්නේ නැහැ මේ දිරච්ච ලනු ටික. ඒ වගේම මම ඔබතුමාට කියන්න කැමති අවසාන වශයෙන් කරුණු දෙකක්. ඔබතුමා සඳහන් කරා කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එක ගැන. මතකද ඔබතුමා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ව්‍යවස්ථා සංශෝධනයක් තුල පාර්ලිමේන්ටරි කවුන්සිල් එකක් ගෙනාව? ඔබතුමාම මට මතක නැහැ මේක ඇතුලේ කිව්වද කියලා එළියේ කිව්වා. ඉට්ස් අ රබර් ස්ටැම්පින් බොඩි කියලා පාර්ලිමේන්ටරි කවුන්සිල් එක. ඒ කියන්නේ නිකන් මේ තැපැල් කන්තෝරුවක අර සීල් එක ගහලා නිකන් කිසිම බලයක් නැති නිකන් ආයතනයක් කියලා ඔබතුමායි කිව්වේ. දැන් ඒක නව ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ ව්‍යවස්ථාදායක සභාවට ලැබිලා තියෙන බලයක්. ඇයි ව්‍යවස්ථාදායක සභාවකට ඔබතුමත් එකඟ වන්නේ? It is a check and balance on the power of the executive. මේ රටේ tripartite system එක තුල විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය. විධායකයේ check and balance කරන්න තමයි constitutional council එකක් තියෙන්නේ. ඍජුවම ජනාධිපතිවරයාට තමන්ට ඕන ඕන විදියට හිතුමතයට පත්වීම කරන්නට නෙමෙයි. It is a check and balance. ඒකට කියනවා සංවරණ සහ තුලන කියලා. constitutional council එක ස්ථාපනය කරේ check and balance එකක් හැටියට presidential power එකට. presidential නෑ. please don't interrupt.
send me those three letters, then I will follow it up. You said there were three letters, no?
Yes.
You tabled? Send those to me. I'll follow up on that.
Honorable President, all these three letters
so send it
are
to
public
me.
Knowledge, yes.
Yeah, so send it to me.
Yeah, even the Vijaya News Group knows about these letters.
You know that.
Vijaya News Group has got no letters. I don't read their papers. Come on, come on. 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 හරි. අඩුවානේ ඕගොල්ලෝ හරි ඉන්න පොඩ්ඩක්. ඕගොල්ලෝ ඉන්න. අහලා ඉපා වෙලාද ඇහෙන දේ දරා ගන්න බැරිද නැහැ. අහගෙන ඉන්න. එකක් මම කියන්න කැමතියි. ව්‍යවස්ථාදායක සභාව කියන්නේ රබර් ස්ටැම් බොඩි එකක් නෙමෙයි කතානායකතුමා. මේක මේ ජනාධිපතිවරයා එවනෙවන දේවල් ඉස්තිර කරන්න Yes sir, 3 bags full sir කියන්න නෙමෙයි ව්‍යවස්ථාදායක සභාව තියෙන කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වගේම ජනාධිපතිතුමා කියනවා මේ පාර්ලිමේන්තුවේ මුල් පැයේ රඟපාන්නෙපයි කියලා. රඟපාන එකද කරන්නේ? මේ රට විනාශ කරපු, මේ රට බංකොලොත් කරපු, මේ රට කුඩුපට්ටම් කරපු ඒ අයගේ නඩුතු ඉන්දුව ගැන කතා කරන එක රඟපෑමක්ද? යක්ෂ 220ක් හාමතේ, ගර්භණී මවුරු හාමතේ, කුඩා දරුවන් හාමතේ, පාසල් යන දූ දරුවන් හාමතේ, ගොවියා ධීවරයා කම්කරුවා ව්‍යවසායකයා ව්‍යාපාරිකයා සුළු මධ්‍යම පන්තිය ලක්ෂ 220ම අනාථ කරලා දැන් විධායක එනවා ව්‍යවස්ථාදායකට උපදෙස් දෙන්න පළවෙනි පැය මෙච්චරයි කියලා. ගරු කතානායකතුමනි, මොනවද මේ විහිළු කතා? විධායකයට පුළුවන්ද පාර්ලිමේන්තුව අස්සට ඇවිල්ලා පාර්ලිමේන්තුව උදේ පැය 1යි ඊට පස්සේ මේවා කියලා කියන්න? තමුන්නාන්සේ කතාහගෙන ඉන්නවනේ. තමුන්නාන්සේ ඉන්නේ පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය රකින්න. පාර්ලිමේන්ටරි සොවරන්ටි රකින්න. මම ඔබතුමාට එකක් කියනවා, මම දන්නේ 134 නම් වෙලා ඉවරයි ජනාධිපතිතුමාගේ. ඔබතුමාව වහලෙක් වෙන්න නෑනේ. ඔබතුමාට වහල් වෙන්න බෑ. මේ පාර්ලිමේන්ට් එකේ පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය රකින්නට ඔබතුමා බැනිලා ඉන්නවා. ඒක වෙනස් කරන්න විධායක කවුරුණත් ඒකට ඉඩ තියන්නේ නැහැ කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. බිස්නස් කමිටියේ සභාපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාද, මහින්ද යාපාවේ වර්ධන කතානායකතුමාද, කවුද? ඔබතුමාම උත්තරේ දෙන්න. ඒ නිසා මම කනගාටු වෙනවා, මගේ කතාව සම්පූර්ණ කරන්නට ඉඩ නොදී ජනාධිපතිතුමා මෙතනින් ගියා. මන් දන්නේ මොකද හේතුව කියලා. මොකද එතුමා පටන් ගත්තෙම විද්‍යාවෙන්. එතුමාව මුලා කරපු මේ පොහොත් උපදෙස් මත පව් එතුමත් විනාශ වෙනවා. ස්තුතියි.
පව් අධිකරණ
පොයින්ට් ඔෆ් ඕඩර් එක. දරු විපක්ෂ නායකතුමා, මම බොහොම කාරුණිකව ඔබතුමාගෙන් මේ ප්‍රශ්නේ අහනවා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධුරය හිස් වුණාට පස්සේ ඒ ජනාධිපති තනතුරට කෙනෙක් පත් කර ගැනීමේ ක්‍රමවේදය සඳහන් කරලා තියෙනවා. එතන මේ පාර්ලිමේන්තු අනුගමනය කළේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. එතකොට ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයෙක් මන්ත්‍රීවරයෙක් අපි තෝරගත්තා. එතකොට ඒ මන්ත්‍රීවරයා තෝරගන්නකොට මේ පැත්ත ඇයක් දුන්නා, ඔය පැත්ත ඇයක් දුන්නා. ඒක රහස් ඡන්දයක් නිසා අපි දන්නේ නැහැ. ගරු විපක්ෂ නායකතුමා වුණත් කලින් තිබුණු සහ සම්බන්ධතාවය මත රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඡන්දය දුන්නද කියලා ඒකත් අපි දන්නේ නැහැ. ඒක අපිට අදාළත් නැහැ. හැබැයි එතුමට ඒ ඡන්දේ 134 දුන්න 134 දෙනාගේ සාක්ෂරතාවය පිළිබඳව ගරු විපක්ෂ නායකතුමා ප්‍රශ්න කරනවා. දැන් ඔබතුමා ඉල්ලුවේ නැහනේ. දැන් ඔබතුමා අඩුගානේ ඔබතුමා හුඟක් වෙලාවට කතා කරනවා ඔබතුමාගේ ශක්තිය ගැන. ඉතින් ඔබතුමා අඩුගානේ ඡන්දේ ඉල්ලුවේ නැහැ. එතකොට ඔබතුමා ඡන්දේ ඉල්ලන්නේ නැතුව ඉල්ලපු කෙනාට ඡන්දේ දුන්නා. ඒක ඇත්ත. ඒ 134 අතරේ මම ප්‍රසිද්ධියේ කියලා ඡන්දේ දෙන්න පෙරත් පසුත් මම එතුමට ඡන්දේ දුන්න කෙනෙක්. එතකොට එතුමා කියන විදිහට මේ 134ටම සාක්ෂරතාවයක් නැහැ. අනිත් එක එතුමා පාවිච්චි කරා, අපි නිතරම කතා කරනවානේ අන්පාර්ලිමෙන්ටරි ලැන්ග්වේජ් එක මේ පාර්ලිමේන්තුවේ පාවිච්චි කරන්නේ නැහැ කියලා. හැබැයි ඔබතුමා මේ පැත්තින් ඔක්කොම කියලා එක නමකින් හැඳින්නෙව්වා. එතන මම අහනවා එහෙම හඳුන්වන එක හරිද? එතකොට ඔබතුමා අවක කියුවාම ආණ්ඩු පක්ෂයේ කෙනෙක් කිව්වම ওই විපක්ෂයේ ඉන්නේ ඔක්කොම කියලා. එතකොට කොහොමද මේ පාර්ලිමේන්තුවේ ඇති වෙන தত্ত্বය? ඒ නිසා ගරු කතානායකතුමනි, ඒ අන්පාර්ලිමෙන්ටරි ලැන්ග්වේජ් එකේ භාෂාව පාවිච්චි කරපු වචන හෑන්ඩ්ෂේක් එකෙන් ඉවත් කරන්න කියලා මම ඔබතුමාට පාර්මික විලාස කියනවා.
ඔව්.
ගරු කතානායකතුමනි, අද වැදගත් විවාදයක් නිසා කෑම පැය භාගෙත් අපි විවාදයට ගම්මුද කියලා ඉල්ලීමක් කරනවා.
සභාවේකගේද?
ගරු කතානායකතුමනි, බොහොම කෙටියෙන් විජේදාස රාජපක්ෂ මැතිතුමාට මම ඇත්තටම කනගාටුව පළ කරලා සිටිනවා. ඔවුන් මම ස්වීපින් ස්ටේට්මන්ට් එකක් කරේ 134 ගැන. ඇත්තට මම හිතුව ඔබතුමා අපේ පාර්ශ්වයට ඡන්දෙ දුන්නේ කියලා. එතකොට මම ඔබතුමාගෙන් අහන්න කැමතියි, මේ ඔබතුමා මගෙන් ඇහුවා මේ මොකද මම ඉදිරිපත් වුණේ නැත්තේ කියලා. මම ඇත්තටම ඉදිරිපත් වෙන්න හිටියේ. නමුත් ඔබතුමා දන්නවා මේ පාර්ලිමේන්තුවේ සංයුතිය. ඔබතුමාටත් අංක ගණිතයේ ඉලක්කම් තේරෙනවනේ. ඒ සංයුතිය තුළ අපි බැලුවා ඇත්ත වශයෙන්ම මොන පාර්ශ්වයේ නියෝජනය කරන පුද්ගලයෙකුටද වැඩි ප්‍රවණතාවයක් තියෙන්නේ වැඩි ප්‍රමාණයකගේ ඡන්ද ලබා ගන්න. හරි? නැතුව මම මේ අන්තිම මොහොතේ වෙනකන් මම ඉදිරිපත් වෙන්න හිටියේ. ඊළඟ කාරණාව තමයි මම කනගාටු වෙනවා ඇත්ත වශයෙන්ම මේ ඔබතුමා උගතෙක්, තව උගතුන් කිහිප දෙනෙක් ඉන්නවා. හැබැයි අතේ ඇඟිලි ගානට ඉන්නේ. නමුත් ඉතින් අනිත් අයගේ ක්‍රියාකලාපයන් උගත් භාවය ඊයේ උදේ පාන්දර හැසිරීම රටාව තුළ හැමෝටම තේරුණයි කියන එක මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි ඔබතුමාට. අනික් කාරණා ඔබතුමා කිව්වේ මේ මගේ ඡන්දයට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලැබුණා දෝ කියන එක මම හිතන්නේ ඔබතුමා හොඳින් දන්නවා. මගේ චරිතය පිළිබඳව, මගේ ක්‍රියාකලාපයන් පිළිබඳව මම මේ දවල් මිගෙල් රෑ දනියල් චරිතයක් නෙවෙයි මම කියන්න දෙන දේ මූණටම කියනවා ඇත්ත කතා කරනවා පුද්ගලික තරහ මරහකම් කාත් එක්කවත් නැහැ හැබැයි ප්‍රතිපත්ති ගරුකව ජන වර්ම කේන්ද්‍රීයව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන සාවරය අපි ඉන්නවා ඒ නිසා ඔබතුමාවත් අඩුම ගානේ ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා ක්‍රිකට් ගැනයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැනයි සංවරණ සහ තුලන ගැනයි මේ රටේ තියෙන ත්‍රිත්ව රාජ්‍ය ප්‍රතිපත්තිය ට්‍රයිපාටයිට් සිස්ටම් එක ගැන ලෙජිස්ලේචර් එක්සිකියුටිව් ජුඩිෂරි එක ගැන දැනුවත් කරන්න එතුමා නීතිඥයෙක් වුණාට මම දන්නවා එතුමා ඒක ගැන දැනුවත්ද නැද්ද කියන කාරණාව බොහොම ස්තුතියි මම හිතන්නේ නඩු අංකයක් ඔබතුමා වෙන්න දෙ පෙන්නලා දෙන්න නැත් නමුත් නඩු අංකයේ කෙසේ වෙතත් those are all subsidiary matters if you look at the substance we all know api hamoma dannawa merata bankolot kare rajapaksa palane pramukha e palane atakoluwan kiyana eka saksu dakshawama api neme shreshtha adhikarane deendu karala thiyana api deendu kare eita issella shreshtha adhikarane neethime kramaveda yanu eka karala thiyana bohom visudhi